Honorable Kabir Haseem.
Thank you. Niyojakarak Sabha Sabhapatthumani, Mevasthavedi Ayavaya Gana Katha Kirima Atharama Loku Satutak Kiyala Prathamenma Prakash Karanawa. Niyojakarak Sabha Sabhapatthumani, 2012 Juli Mase Evakata Hitapu Mudal Amatyanshaye Lekam PB Jayasundara Mathithuma Puat Patakata Prakashayak Kala Kiyuwa me rate eka pudgalika adayama wedi unata eka kisi wedak naha Arthike Asamanya Sangvardhanayak saha adayama paratharayak sidu vela tiyenawa Manava Sangvardhana Darshakaya adu vela tiyenawa rate duppatkama wedi kiyala Mahinda Rajapaksa Mahathage aanduwe ඒ වෙලෙම 2013ේම නැවත ඊළඟ වසරේ PB ජයසුන්දර මහතා එතකොටත් එතුමා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට පුවත් පතකට ප්‍රකාශයක් කළා කියනවා මේ රටේ ගම නඩත්තු වෙන්නේ පොලිකාරයන්ගේ ණය මත කියලා. ඒ වෙලෙම PB ජයසුන්දර මහතා කියනවා නගරවල් වල ජීවත් වෙන අය ජීවත් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එක මත කියලා. ඒ කියන්නේ මේක ණය ආර්ථිකයක් බවට පත් වෙලායි කියලා එතුමාම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා. මේක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ අන්තිම අවුරුදු දෙක තුනේ එයාලගම නිලධාරීන්ලා කරන ප්‍රකාශ. එතකොට ඒ වෙලාවේදී මේ රටේ සියදිවි නසා ගැනීම ගත්තම දවසකට 11 දෙනෙක් සියදිවි නසා ගන්නවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. මිනිස්සුන්ට අමතක වෙලා ඇති. මේක තමයි 2015 අපි බාරගන්නේ. 2017 15 රුපියල් කෝටි 740,000ක ණයක් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටයි ආර්ථිකයයි බාරගන්නේ. ඒ වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දර්ශක ටික ගත්තම අපි 1994 මේ රට බාර දෙනකොට එක්සත් ජාතික පක්ෂය මේ රටේ අපනායනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 133යි. අනිත් රටවල් එක්ක තරණ කරන්න පුළුවන් තැනක අපි හිටියේ. නමුත් 2014 මේක ආපහු අපිට දෙනකොට අපනායනීය දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 133 සිට 113 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය ආදායම ගත්තම රජයට ලැබෙන ආදායම් දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 1994 22%කට අපි නංගලා තිබ්බා. රජයට ආදායම් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලයේ ඉවර වෙනකොට 2014 රාජ්‍ය ආදායම දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 12%කට අඩු වෙලා තිබුණා. ඉතින් රජයට ආදායම් නැත්නම් රජය ණය ගන්නවා. ණය අරගෙන අමාරුවේ වැටෙනවා. ගෙවන්න විදියකුත් නැහැ. ඒක තමයි සිද්ධ වුණේ. නියෝජකාරක සභා සභාපතිතුමනි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1900 එතුමා 77 මේ රටේ නායකයා වුණා. 1970 සිට 77 දශකය අපිට මතකයි. අපි පාසල් යන කාලේ. ඒ වෙනකොට මේ රට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විවිධ පක්ෂවලට කැඩිලා තිබුණත් ඒ ඔක්කොමලා තාම ඉන්නවා බොහෝ දෙනෙක්. එයාලා විශ්වාස කරේ සංවෘත ආර්ථික ක්‍රමයක් ගැන. ඒ වගේම ආනායන ආදේශන උපක්‍රමයක් ක්‍රියාත්මක කරා. මේ සංවෘත ආර්ථිකය අවුරුදු 7ක් කරලා අසාර්ථක වුණා. ඉන්පස්සේ 77 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රට බාර අරගෙන එතුමා අලුතෙන් හිතුවා. අපි බය නැතුව එඩිතරව වෙනස් වෙන්න අපිට හයිය තිබුණා. ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් හැකියාවක් තියෙන ගෝලීයකරණයට අභියෝග කරන්න පුළුවන් රටක් සමාජයක් නිර්මාණය කරන්න අලුත් තීරණ ගත්තා. අපි විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නා. අපි ඒක ප්‍රතිපත්තියක් මතවාදයක් මූලධර්මයක් හැටියට ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේදී මේකට පට්ට යන්න ගැහුවා. මේක කෙලින්ම විවේචනය කරා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ වැඩපිළිවෙල ව්‍යවස්ථාව විධායක ජනාධිපතිකම අද මේක එල්ලීලා ඉන්න හැම එකක්ම ඒ කාලේ බැන්නා. ජනතා විමුක්ති පෙරමුණ පවා එදා අපිට චෝදනා කරා. නමුත් අද ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කරපු ව්‍යුහය තුළ තමයි මේ ඔක්කොමලා දේශපාලනය කරන්නේ. 1994 ලොකු වෙනසක් කරනවා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට ඇවිල්ලා මේ විවෘත ආර්ථික ක්‍රමය අයින් කරනවා. ජේ.ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය අයින් කරනවා. ව්‍යවස්ථාව අයින් කරනවා කියලා මහා ලොකු බයිලාවක් ගැහුවා වේදිකාවල් වල. නමුත් 94 ආවට පස්සේ අබමල් රේණුවකින්වත් ඒවා වෙනස් කරේ නැහැ. විවෘත වෙළඳපොළ ආර්ථිකයෙන් ඔබ්බට ගියා. නව ලිබරල් වාදී ප්‍රතිපත්ති අනුගමනය කරේ හරිනම් අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයයි එයාගේ ගෝල බාලයෝ. චන්දිකා බණ්ඩාරනායක මැතිණිය එක කාලයක ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කෙලින්ම නව ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරේ. ඒවා මට කියන්න පුළුවන් උදාහරණයක වෙලාමදි නිසා ඒවා කියන්නේ නැහැ. ඒ කියන්නේ සමාජවාදය ගැන කතා කරලා අන්තිමට කරේ අනිත් පැත්ත නියෝජකාරක සභා සභාපතිතුමනි. මේගොල්ලෝ ඉවර වෙනකොට ඇත්ත කියනවා නම් මේ රට ධනවාදයේ කකුසියක් බවට පත් කරලා ඉවර කරා. මම කියන්නේ අර සිංහලෙන් කියමනක් තියෙනවා. මට වෙලා නැහැ විනාඩියක් මම කතා කරුවාට පස්සේ කියන්න. විනාඩියක් ඕනනම් කියන්න. මම පස්සේ කියන්නම් ඇමතුමා. අර සිංහලෙන් කියමනක් තියෙනවා මගේම කලිසම අගේට දාගෙන උගේ වගේ යනවා කියලා. ඒ කියන්නේ අපි විවෘත වෙළඳපොළ ආර්ථිකය හරියට කරා. ඒ කලිසම ඒගොල්ලෝ දාගත්තට පස්සේ ඕක අනාගත්තා. මේ අවුරුදු 20 මේ රට විනාශ කරලා දැම්මා. එක්කෝ ඒගොල්ලන්ගේ මතවාදයක් තියෙනවා නම් කියන්නකෝ. මොන සමාජවාදයද කරන්න කියලා. ඕක කිව්වෙත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ලේඛන වලින් දත්ත වලින් කියන්න පුළුවන්. මොකද 2013 14 වෙනකොට මේ රටේ පොහොසත්ම 10% ගත්තම ජාතික ආදායමෙන් ඒගොල්ලෝ උපය ගත්තේ 37%. පොහොසත්ම 10% මේ රටේ ජාතික ධනයෙන් 37% ලැබුණා. නමුත් මේ රටේ දුප්පත්ම 10% ජාතික ධනයෙන් ලැබෙන්නේ 1.7%. මේක තමයි පරතරය. අර 37 අර ගජමිතුරෝ පවුලේ කට්ටිය තමන්ගේ ගෝල බාලේ ඔක්කොමලා ඉඳලා ඇති. නමුත් අර දුප්පත්ම මිනිහා නැත්තටම නැති වුණා. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒගොල්ලන්ගේ සටන් පාඩ හැමදාම කියපු සටන් පාඩ අපි දන්නවන්නේ සාදුකින් පෙළෙනුවන් දැන් ඉතින් නැගිටියව්. දැන් සාදුකින් පෙළෙනුවන් මොකද්ද උනේ? සාදුකෙන් පෙළෙනුවන් තාම උන්ගේ කරේ නැගගෙන සාදුකෙන් පෙළෙනුවන්ගේ කරේ නැගගෙන තමයි ඔවුන් පාලකයෝ පෝෂණය වුණේ, පොහසත් වුණේ. ඒක තමයි යථාර්ථය. දුප්පත් මිනිසුන්ව දුප්පත් කළම දැක්ම. මේ රටේ දුප්පත්ම 10% 1.7% ජාතික ධනයෙන් ලැබෙනවා නම් ඒකෙන් පේන්නේ මොකද්ද උනේ කියලා. ඉතින් සමාජවාදය කටවචනයට විතරක් සීමා කරලා මිනිස්සුන්ට ජාතිකවාදයයි දේශප්‍රේමීත්වයයි ගැන කතා කරලා මේ රට අවුරුදු ගණනාවක් බොරු කරලා ප්‍රතිපත්තියක් නැතුව මතවාදයක් නැතුව මූලධර්මයක් නැතුව පහළටම වැටෙව්වා. ඉතින් ඒ නිසාම 1994 මේවා ඔක්කොම වෙනස් කරලා JR ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා, අලුත් ගමනක් යනවා, සමාජවාදී වැඩපිළිවෙලක් ගෙනියනවා කියලා මහලොකුවට කතා කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ වමේ දේශපාලන කතා කරන ජනතා විමුක්ති පෙරමුණත් කොටස්කරුවෙක් හැටියට හිටියා. මොකද්ද කරේ? රෙකෝඩ් එක මොකද්ද? මම කියන්න. මෙතන විමල් වීරවංශ මහත්තයා අපි ඉඩම් විකුණනවා කියලා කතා කරලා ලැජ්ජ නැද්ද දන්නේ? එතුමා මෙතන හිටියනවා කියනවා රෙදි ඇඳගෙනද ඔයා කතා කරන්නේ? 1994 සිට 2015 දක්වා ඔවුන්ගේ නව ලිබරල් ප්‍රතිපත්ති මත මම මොකද්ද කියන්නේ? අර නියෝජකාරක සභා සභාපතිතුමනි අඩියක් නැති බාල්දියක් අරගෙන තමන්ගේ නිරුවත වහගෙන අනුන්ගේ ඉරිච්ච ඇඳුම් වලට අද්දිග ඇඟිල්ල දික් කරලා පෙන්නනවා වගේ වැඩක් තමයි මේ අද විපක්ෂයේ පොහොට්ටුවේ අය කරන්නේ. ඒගොල්ලෝ ඉස්සර බලන්න ඕනේ නිදුරු ගෙවල් වල ඉඳකට ගල් ගහන්න එපයි කියලා. මොකද ඉඩම් පවරා ගැනීම ගැන කතා කරනවා අපි. මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේ පොහොට්ටුවේ ඉන්න අය කවුද? මේ ඔක්කොමල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සමාජිකයෝ. අර ආර්ථික ඕස්තාර්ලා මහලොකු GLP රි සොස්තාර් මහත්තයා, එතකොට බන්දුල ගුණවර්ධන ඕස්තාර් මහත්තයාගේ ප්‍රතිපත්ති මොකද්ද බලේ ඉන්නකොට? මේගොල්ලෝ ඒ කාල පරිච්ඡේදය තුල කෙරුවේ මොකද්ද? 1995 එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ආපු ගමන් ලංකා ගෑස් කම්පනිය පවර ගත්තා. 1996 ලංකා වානේ සංස්ථාව පවර ගත්තා. 1996 ඔරියන්ට් ලංකා සමාගම පවර ගත්තා. 1996 ශ්‍රී ලංකා ටෙලිකොම් එක පවර ගත්තා. 1998 ශ්‍රී ලංකන් එයාලයින් එක පවර ගත්තා. ඔක්කොම පුද්ගලීකරණය කරා. මහලු කොට වෙලා කතා කරනවා සමාජවාදය ගැන. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ආවා. ඔය මහත්තයා මොකද්ද කරේ? ඇමිලි පිටිය කඩදාසි සමාගම පවර ගත්තා. සිද්ධාපුර සහ මුතුවැල්ල කියන ගොවි පොළවල් දෙකක් පවර ගත්තා. හරිජාවතන විකුණලා දැම්මා. කිලිනොච්චේ LTT ත්‍රස්තවාදයෙන් අපි මුදව ගත්ත රජයේ ගොවි පළක් සෝලි කැප්ටන්ට විකුණලා දැම්මා. ඊළඟට සෝමාවතිය චෛත්‍ය වටේ තියෙන අක්කර 5000 ඇමරිකාවේ ඩෝල් සමාගමට විකුණලා දැම්මා. මාවනැල්ලේ තියෙන රජයේ කුට්ටි රබර් කර්මාන්ත ශාලාව විකුණලා දැම්මා. ඊළඟට සැංග්‍රීලා හෝටලය අපේ හමුදා මූලස්ථානය කෙලින්ම චීන සමාගමකට විකුණලම දැම්මා. සින්නක්කරව පෝත් සිටි එක වටේට තියෙන අක්කර 50ක් අධ්‍යාරක්ෂිත කලාපය තුල චීන ආණ්ඩුවට සින්නක්කරව ලියලා දුන්නා. මේක තමයි රෙකෝඩ් එක. මේකද ඒගොල්ලන්ගේ සමාජවාදය? කොහෙන්ද ඒගොල්ලෝ මොන ප්‍රතිපත්තියක් දනුගාමනය කරන්නේ? නව ලිබරල් ප්‍රතිපත්තියක් නෙවෙයිද මේක? ඒක තමයි මම අහන්නේ. මේ පෝට්ටුවේ ඉන්නේ අර පරණ බෝතලය, මේ අලුත් බෝතලයක පරණ වයින් දාපු කට්ටියමයි. පරණ ඔස්තාර්ලම තමයි තියේ ඉන්නේ. මේ ඔස්තාර්ලා තමයි මේ ඔක්කොම කරේ. මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සු ගැන කතා කරනවා. බෝතලේ අලුත් උනාට වයින් පරණයි. ඒක තමයි ප්‍රශ්නේ. එනිසා මම නියෝජකාරක සභාපතිතුමනි කියන්න කැමති, විපක්ෂ නායකවරයා හිතපු ජනාධිපතිවරයා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරලා මෙයා හැමතැනම කර්මාන්ත පුරවරාල් හදනවලු. මේ රටේ කර්මාන්ත හදන්න බලනවා. එයා දකුණෙත් හදනවලු, උතුරෙත් හදනවලු, මධ්‍යම පළාතෙත් කර්මාන්ත හදනවලු. මේ කර්මාන්ත හදන්නේ ඔක්කොම කුඹුරු ටික ගොඩ දාලා කියලා. අපි එයා කියනවා අපි නම් ඉන්නේ කෘෂි රටාවක, අපේ ප්‍රතිපත්ති තියෙන කෘෂි කර්මාන්තය හරහා ලංකාව දියුණු කරන්න කියලා. මොන කතාද? තමුන් නාන්සලට අවුරුදු 20ක් දුන්නානේ මේ රට හදන්න. 20 රෙකෝඩ් එක මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ අවුරුදු 10 රටේ නායකයා හැටියට හිටපු කාලේ රෙකෝඩ් එක මොකද්ද? මම කියන්න කෘෂි කර්මාන්තයට මොකද්ද කරේ කියලා. එතුමා 2005 එනකොට මේ රටේ කෘෂි කර්මාන්තය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 11.8%. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යනකොට 2014 අවසානයේදී කෘෂිකාර්මාන්තය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 7.7%කට අඩු වෙලා ඉවරයි. ඒ කියන්නේ කෘෂිකාර්මාන්තය දියුණු කරන්න යනවා කියන එක්කෙනා එයාගේ කාල පරිච්ඡේදය තුළ අපේ ඒ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කෘෂිකාර්මාන්තය වටලා තියෙනවා. ඊළඟට වී නිෂ්පාදනයට මොකද කරේ? එයා පොහොර දුන්නා කියනවා, ගොයින්ට උදව් කරනවා කියනවා. නමුත් 2005 අපේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2යි. එතකොට ඒක 2005 2009 වෙනකොට 2014 වෙනකොට 2009 වෙනකොට ඒක මෙට්‍රික් ටොන් මිලියන 2.3කට වැඩි වෙනවා. පුංචි වැඩිවීමක්. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 372යි වැඩි වෙන්නේ අවුරුදු 4කට. ඊළඟට 2014 වෙනකොට 2009න් 2014 වෙනකොට මෙට්‍රික් ටොන් 2.3 සිට අපේ වී නිෂ්පාදනය 2.2 මිලියන 2.2 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 148ක් අඩු වෙලා තමයි නවතින්නේ. ඒ කියන්නේ වී නිෂ්පාදනය අවුරුද්දෙන් අවුරුද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ 2009න් පසුව අඩු වෙලා තියෙනවා. එතකොට යා වී නිෂ්පාදනයට මහ ලොකු දෙයක් කරුවද? අස්වැන්න ගත්තම අස්වැන්නත් 2005ට වඩා 2009 2011 අස්වැන්න අඩුයි. එතකොට මේකේ තාක්ෂණය භාවිත කරලා ගොවින්ව ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් කරලා නැහැ. රටවචනේට හොඳයි. ඒ නිසා කෘෂිකර්මියෙත් නැහැ, කර්මාන්තයත් නැහැ. මේ අවුරුදු 10 මොකද්ද අපි කරේ? මේ රට එකතැනක පල් වුණා. ඔක තමයි ප්‍රශ්නය. ඉතින් මම මොකද්ද එයාලගේ මූලධර්මය කියලා මං අහන්න කැමති. මේගොල්ලෝ, මම නම් කියන්නේ මේගොල්ලෝ කරේ ජිල්මාට ආර්ථිකයක්. අපි මේ රට මේ අලුත් ඩිජිටල් යුගයේ අපි බලන්නේ මේ රට ස්මාර්ට් ආර්ථිකයක් කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා කරේ ජිල්මාට ආර්ථිකයක්. අපිට ජිල්මාට ආර්ථිකයක් ඕනද, ස්මාර්ට් ආර්ථිකයක් ඕනද? මෙයාලා තාම අර පරණ බෝතලේ, අර අලුත් බෝතලේ පරණ වයින් දදා තාම කතා කරන්නේ අර පරණ මූලධර්ම නැති ප්‍රතිපත්තියක් ගැන. ඔවුන්ට අවුරුදු 10ක් මදි වුණාද රට වෙනස් කරන්න? ඔවුන්ට මූලධර්මයේ ප්‍රතිපත්තිය කියන්නේ අවුරුදු 10ක් මදි වුණාද? ආය මොකද ඉල්ලන්නේ බලය? එනිසා මම අහන්නේ, අපි ප්‍රශ්න වැලක් එක මේ ආණ්ඩුව ගත්තේ. අපි ගන්නකොට රුපියල් කෝටි 7,40,000ක ණයක් තිබුණා, ණයක් කන්දක්. නමුත් අපි ඒක ගන්න බෑ කිව්වා නෑ, අපි ඒක බාරගත්තා. අපි මේක ගත්තේ රට පාලනය කරන්න නෙවෙයි, රට වෙනස් කරන්න කියලා අපේ අගමැතිතුමා කිව්වා. මේ රට වෙනස් කරන්න ඕනේ කියලා කිව්වා. වෙනස් වීම ලේසි නෑ. පළවෙනි අවුරුදු 3 අපිට බැන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. අපි වෙනස් වුණා ඕතන. නමුත් ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්න බැරි වුණා. මොකද සමහර තීරණ ජනප්‍රිය නොවන තීරණ වෙන්න පුළුවන්. නමුත් රටට හරි තීරණ ගන්න වෙනවා. ඒක තමයි නායකත්වය. එක්සත් ජාතික පක්ෂයට හයිය තිබුණා ප්‍රතිපත්ති මත, මූලධර්ම මත කෙලින්ම ඉන්න, හරි දේ කරන්න. අමාරු වුණත්, රිදුනත් අපි ඇත්ත කිව්වා. මිනිස්සු අපිට බැන්න. අපි හිතන්න ඕනේ අද ලෝකය, අද රඳා පවතින සිව්වන කාර්මික විප්ලවයත් එක්ක ලෝකයම වෙනස් වෙනවා. ලෝකය අධිවේගයෙන් දුවනවා. නමුත් අපි දිව්වේ නැත්තම් ඒකත් එක්ක අපි වැටෙනවා. ඒක තමයි ප්‍රශ්නය. ඒ නිසා මේ ඩිජිටල් ස්මාර්ට් සමාජයක අපි අලුත් සමාජයක ජීවත් වෙන්නේ. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ඒක පිළිගන්න ඕනේ. පාර යන හැම කෙනෙක් ගාව ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒක නවත්තන්න බෑ. ගමේ ගොවියන් පවා ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරනවා. ඒ නිසා මේ ජිල් මාට ආර්ථිකයකට නෙවෙයි යන්න ඕනේ, නැත්නම් ස්මාර්ට් ආර්ථිකයකට. මම කියන්නේ මේ නැනෝ තාක්ෂණයත් එක්ක අපි අලුතෙන් හිතන්න ඕනේ. ඒ නිසා 2015 එක්සත් ජාතික පක්ෂය අපේ මූලධර්මය වෙනස් කරන්න තීරණය කරා. අපේ මතවාදය වෙනස් කරන්න තීරණය කරා. අපි බය වුණේ නැහැ. අපේ රජය මේ රටේ සමාජ සාධාරණත්වය පදනම් කරගත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක්, විවෘත වෙළඳපොළ ආර්ථිකය වෙනුවෙන් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අනුගමනය කරන්න 2015 අපි තීන්දුවක් ගත්තා. අපි මෙතන මේ තීන්දුව ගන්නේ මිශ්‍ර ආර්ථිකයකට ඔබ්බට ගිය සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, සංස්කෘතික අනන්‍යතාවය දැහැමි සමාජයක් තහවුරු කරන ක්‍රමයක් අනුගමනය කරන්න. අපිට ඒකට හයිය තිබුණා. තාක්ෂණයත් එක්ක යනවා වගේම මේ රටේ සංස්කෘතියයි ඒ වගේම දැහැමි සමාජයක් ඉස්සරහට වර්ධනය කරන්න අපි ක්‍රමවේද අනුගමනය කරන්න කටයුතු කරා. ඒක තමයි ඇත්ත. 2015 අපි ආරාධනා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිත් එක්ක එකතු වෙන්න කියලා. අවුරුදු 3ක් අපි කැප වුණා ඒ වෙනස් වීම කරන්න. මේ රටේ ජනතාව කැප වුණා. ප්‍රතිලාභ දීම සීමා කරා. නමුත් ඒකෙන් ප්‍රතිලාභ එන්න පටන් ගත්තා. දින 100 තුල රුපියල් කෝටි 740,000 ණයක් ගෙවන්න තියෙද්දි දින 100 අපි පඩි වැඩි කරා. සමෘද්ධිය 100%කින් වැඩි කරා. නිවාස දෙන්න පටන් ගත්තා. ඉඩම් දෙන්න පටන් ගත්තා. ඉඩම් ඔප්පු දෙන්න පටන් ගත්තා. මහපොළ ශිෂ්‍යත්ව 2500 සිට 5000 දක්වා වැඩි කරා. ඖෂධ වර්ග 48ක මිල අඩු කරා. ළඟම පාසල හොඳම පාසල ආරම්භ කරා. සුරක්ෂා කියන ලක්ෂ 45ක දරුවන්ට රක්ෂණ ක්‍රමයක් දුන්නා. ඒ වගේම පෝෂණ මල්ල රුපියල් 20,000 ගන්න ගැබිනි මව්වරුන්ට දුන්නා. වසමකට ලක්ෂ 10 දුන්නා. ඊළඟට ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන කරා. ඊළඟට ගම් පෙරළිය ආරම්භ කරා. කාන්තාවන්ට ශුද්ධ ණය කපා හැරීමේ වැඩපිළිවෙල ආරම්භ කරා. මේ ඔක්කොම ඒ අමාරුම කාලය තුල ප්‍රතිඵලය. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵලය අද අපිට ඉලක්ක වලින් අපිට දත්ත වලින් කියන්න පුළුවන්. අද මේ රටේ අපනයනය ගත්තම දලදේශය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 2014 මේක බාර ගන්නකොට අපනයනීය දලදේශය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 112යි. අද අපි ඒක 118කට උස්සලා තියෙනවා. ඊළඟට අපි රැකියාගෙන අපිට තියෙනවා රැකියා දෙන්න. ඒක අපේ වගකීමක්. අපි ඒක දෙන්න පටන් ගන්නවා. නමුත් දැනට ගත්තම රජයේ රැකියා ගත්තම 2009 ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධයේ ඉවර වෙලා 2009 තිබුණු රටේ රැකියා රාජ්‍ය සේවයේ රැකියා ප්‍රමාණය 12,11,000යි. 2015 වෙනකොට අපිට ආණ්ඩුව බාර දෙනකොට රජයේ රැකියා ප්‍රමාණය 13,20,000යි. ඒ කියන්නේ 2009 සිට 2015 දක්වා යුද්ධෙත් ඉවර වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ රාජ්‍ය සේවයට බඳවාගත්තේ 91,000ක් පමණයි. 91,000යි. 2018 වෙනකොට ගිය වසරේ 2015 සිට අපි 14,25,000කට රාජ්‍ය සේවය වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුදු 3 ඇතුළ අපි 1,17,000ක් බඳවාගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු 6ට වඩා මේ අවුරුදු 3 රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනය. ඒ නිසා ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ විස්තරානුව කාර්තු 26න් පසුව අඩුම විරැකියා ප්‍රතිශතය එන්නේ 2018 තුන්වැනි කාර්තුවේ 104.1%ට අපේ විරැකියා ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒකත් අපිට ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම කර්මාන්ත අංශයේ අලුත් රැකියා 1,15,000ක් අපිට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. කෘෂිකර්ම අංශයේ කෘෂිකර්මය ගැන මහින්ද රාජපක්ෂ මහත්තයා ලොකුවට කතා කරනවා. අපි කෘෂිකර්ම අංශයේ රැකියා 1,07,000ක් දීලා තියෙනවා. මේ ඔක්කොම කරන්නේ නිකන් නෙවෙයි, අභ්‍යෝග මැද. අපි කකුලෙන් අදිද්දි අපට අංග සම්පූර්ණ බලයක් නොතිබෙද්දි එක්සත් ජාතික පෙරමුණ අපි මේ ඔක්කොම හරියට රට වෙනුවෙන් කැප වෙලා ප්‍රතිඵල දීලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 26 මොකද වුනේ? රටේ පාවා දීම ගැන කතා කරනවා. මම කියන්න කැමති නියෝජකාරක සභා සභාපතිතුමනි, ඔක්තෝබර් 26 ප්‍රශ්නේ නිසා එදා පස්ස දොරෙන් ඇවිල්ලා ආණ්ඩු බලය ගණ්ඩ බලාපු අය රටට කරපු හානිය ඔක්තෝබර් මාසේ රුපියල් කෝටි 1,400ක වටිනා ග්‍රාමීය ව්‍යාපෘති 43,261ක් අතරමඟ නැවතුණා. ඊළඟට දින 51 තුල භාණ්ඩාගාර සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර යන අංශයෙන් රුපියල් කෝටි 6700ක පාඩුවක් ආසන්න ප්‍රමාණයක් රටින් පිට ගියා. ඊළඟට රුපියලේ අගය වැටුණා. ඊළඟට කොටස් වෙළඳ පොලේ දින 4ක් ඇතුළත රුපියල් කෝටි 700ක් රටෙන් පිටතට ගියා. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න ඇමතුමා හර්ෂා ඩි සිල්වා ඇමතුමාලා ප්‍රකාශ කරලා තියෙනවා ඒක හරි ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් රටෙන් පිටත් වී ගියා ඒ කාල පරිච්ඡේදය තුල. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල ඒ දේශපාලන අර්බුදය නිසා රටට අහිමි වූ ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන 72ක් කියන එක විශේෂඥයන් දැන් ප්‍රකාශ කරනවා. රුපියල් බිලියන 72ක ආදායම් අහිමි වීමක්. එතකොට මේවා මේ බොන්ඩ් ස්කෑම් එක ගැන කතා කරලා මේක කරපු පව පාපය ඊට වඩා සිය ගුණයකින් වැඩි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති. එනිසා ගරු තාරක සභා සභාපතිතුමනි මේ ඔක්කොම කරද්දි මේවා ප්‍රතිඵලත් එක කියන්නේ රාජ්‍ය සේවා රැකියාව වැඩි වෙලා තියෙනවා, අපනයනය වැඩි වෙලා තියෙනවා, තව රස්සාවල් දෙන්න තියෙනවා, අපි පිළිගන්නවා තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ අයවැය සමස්ත සමාජය තුළ අපේ මූල ධර්මය මොකක්ද කියන එක තහවුරු වෙනවා. අපි මේ අයවැයෙන් ඉතාම සරල වැඩ කොටසක් කරලා තියෙන්නේ. නමුත් අපි කාටද වැඩ කරන්න කියන එක තහවුරු වෙනවා. මොකද අපි ගුවන් තොටු පුරවල් හදන්නයි, කැලෑවල් වල ක්‍රීඩාංගන හදන්නයි ඒවා කරන්න ගියේ නැහැ. කොන්ත්‍රාත්කාරයෝ ශක්තිමත් කරන්න ගියේ නැහැ. අපි කල්පනා කරේ සමාජයේ අමතක වෙච්ච පාර සාදුකින් පෙළෙනෙවුන් දැන් ඉතින් නැගිටියව් කියපු කාලේ අර සාදුකින් පෙළෙනෙවුන්ගේ කරේ නැගගෙන පාගල ඔවුන් හදාගත් ඔවුන්ම හැදුන ඒ පාලකයන් අමතක කරපු කොටස් හොයාගෙන ඒගොල්ලන්ව නැගිටවන්න අපි වැඩ කරලා තියෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ මූලධර්මය. ඒ නිසා තමයි අපි සමාජ වෙළඳපොළ ආර්ථිකය අපි අනුගමනය කරන්නේ. මොකද එය අපි රජෙන් මැදිහත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි රාජ්‍ය සේවා වැටුප් දීමනා වැඩි කරලා තියෙනවා මේ අයවැයෙන්. ගුරු වැටුප් වැඩි කරලා තියෙනවා. හමුදා සෙබළුන්ගේ දීමනා වසර 20කට පසුව ඒ හමුදා සෙබළුන්ට රණවිරෝ රණවිරෝ කියලා කෑගාපු මේ අය ඒ දීමනා තඹ සතයක් වැඩි කරේ නැහැ. මේ හමුදා සෙබළුන්ගේ ඒ සියලුම දීමනා වැඩි කරන්න අපි යෝජනා කරලා තියෙනවා. දුප්පත්ම රටේ ඉන්න කොටසට සමෘද්ධිය අලුතෙන් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. තරුණ යුවලකට නිවාස ණය 106ක පොලියකට අඩුම පොලියකට අපි ණයක් ලබා දෙන්න ගයක් හදාගන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම තරුණයන්ට පුහුණුවක් ලබා දෙන්නට විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලැබී තියෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි උපාධියක් ගන්න බලාපොරොත්තු වෙන උසස් පෙළ කරපු සියලුම තරුණයන්ට පුළුවන් රජයෙන් ලක්ෂ 15ක ණයක් ගන්න පොලි රහිතව ඒ ණය රජයෙන් දරා ගන්නවා. මේකත් අපි තීරණය කරා තරුණයන්ට ශක්තියක් ලබා දෙන්න. එනිසා ඒ වගේම ශිෂ්‍යාධාර ලබා දෙන්න. විදේශ රැකියා හිමියන්ට විදේශ රටවල් වලට ගිහිල්ලා කෝටි ගාණක් උපයලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ඒ සේවකයන්ට අපි නිවාස ණයක් ඒකත් සහන පොලියකට ලබා දෙන්න රජය තීරණය කරනවා. විශ්‍රාමික දීමනා වැඩි කරලා තියෙනවා. දරුවන්ට කිරිවීදුරුවක් දෙනවා. වැසිකිලි ආධාර දෙනවා. විදේශ ඒ වගේම විදේශ විශේෂ එකක් තියෙන්නේ ගරු නියෝජකාරක සභා සභාපති. දේශ ප්‍රේමය ගැන මහ ලොකුවට කතා කරපු අය පෞගිය කාල පරිච්ඡේදය තුළ මේ රටේ තියෙන පාරවල් හදන්න ගොඩක්ම දුන්නේ චීන සමාගම්වලට, විදේශ සමාගම්වලට. රටේ නැති ලොකු ලොකු කොම්පණි වලට යුරෝපයෙන් ඇමරිකාවෙන් ගෙනල්ලා දුන්නා. මේවර අපි අයවැයෙන් යෝජනා කරලා තියෙනවා මේ රටේ විදේශ ඉඳිකිරීම් සමාගම්වලට තමන්ට තනියෙන් මේ කොන්ත්‍රාත් කරන්න බෑ. තමන් ලොකු සල්ලි ගේනවා මිසක් ඒගොල්ලන්ට මේ
ගරු මන්ත්‍රීතුමනි පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමාගේ මොකද ඔබතුමාලාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ එක්සත් ජාතික පක්ෂේ කොකේන් පාවිච්චි කරන්න ඉන්නවා කියලා. ඒ ලයිස්තුව කතානායකතුමාට දුන්නා කිව්වා. ඉතින් ඔබතුමාලා
හරි. මම අයවැය ගැන කතා කරන නිසා ඒක ගැන දැන් උත්තරයක් දෙන්නේ අද හවස වෙනකොට ඔබතුමාට මේ සභාවේ කවුරු හරි උත්තරයක් දෙයි ගරු මන්ත්‍රීතුමනි. නමුත් මගේ කාල වේලාව සීමා වෙලා තියෙන නිසා මම කියන්න කැමැති අපි දේශීය සමාගම්වලට ජාත්‍යන්තර ඉඳිකිරීම් සමාගම්වලට සිද්ධ වෙන දේශීය සමාගම් එක්ක එකතු වෙලා එක්කෝ තමන්ගේ කොන්ත්‍රාත් ටික කරන්න නැත්නම් විදේශ සමාගම් වල තනියෙන් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි තීරණයක් කරන් තියෙනවා. මිත්‍ර ඒ නිසා ගරු නියෝජ කාර්ක සභා සභාපතිතුමනි මම අවසන් වශයෙන් කියන්න ඕනේ මම හිතනවා අපි අලුත් ඩිජිටල් ආර්ථිකයකට අඩිය තියෙන අවස්ථාවේදී අපි වෙනස් විය යුතුයි. අපි වෙනස් වෙන්න බය නැහැ. අපේ දේ රැකගෙන ඉදිරියට යන්න අපිට හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. 77 අපි මේ තීරණය ගත්තා. අපි අලුත් සමාජයක් බිහි කරා. ඒක තාමත් වෙනස් කරනවා කිව්වට හරි පැත්තට වෙනස් වුණේ නැහැ. අපි හිතනවා දැන් ඒක යම් ප්‍රමාණයෙන් වෙනස් කර යුතුයි. ඒකට අපි නායකත්වය දීලා තියෙනවා. රටේ අද සාමාන්‍ය ජනතාවට මේ ප්‍රතිඵල ලැබෙනවා. අපි ඒ නිසා දැන් අද මේ රටෙන් අහනවා ඇත්තටම ධනවාදය අනුගමනය කරන කවුද? අද මේ රටේ හරියාකාරයෙන් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර පොදු ජනයා නැගිටවන්න වැඩ කරන්නේ කවුද කියන එක අද අපේ අයවැයෙන් ඔක තහවුරු වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතුමාටයි ඉරාන් වික්‍රමරත්න ඇමතුමාටයි මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන්.
බොහොම සුදී කරු විජිත කේරත්.
අරක සභාපතිතුමනි අපේ කබීර් හසීම් ඇමතුමා කතාවේදී පැහැදිලි කරලා කිව්වා කලින් හිටපු පීබී ජයසුන්දර මැතිතුමා කියපු ණය පිළිබඳ කතාවක්. ග්‍රාමීය ජනතාව ණය මත තමයි හිර වුණේ. ඒ වගේම නාගරික ජනතාවත් ක්‍රෙඩිට් කාඩ් එක මත ණය මත තමයි තීන්දුව කළේ කියලා. ඔබතුමායි විවේචනය කරේ පහුගිය ආණ්ඩුව ණය මත තමයි ආර්ථිකය ගෙනිච්ච කියන එක. ඒක වෙනස් කරනවා කියලා තමයි ඔබතුමාලා බලයට ආවේ. හැබැයි මේ අයව ගත්තොත් මේ අයවත් එහෙමම තමයි. දැන් ඔබතුමා පැහැදිලිව පිළිගන්නවා මේ අයවැය 2019 අවුරුද්දේ ආදායම රුපියල් කෝටි ලක්ෂ 2යි කාලා. මේ අවුරුද්දේ වියදම රුපියල් කෝටි ලක්ෂ 4 මාර. තුරු ලක්ෂ 2යි කාලයි කෝටි ලක්ෂ 2යි කාලයි ආදායම වියදම කෝටි ලක්ෂ 4 මාර. ආදායම් වගේ හරියටම දෙගුණයක් තියෙනවා වියදම. ඒ දෙගුණේ හොයාගන්නේ කොහොමද? යෝජනා කරලා තියෙන්නේ රුපියල් කෝටි 2,07,000ක් අලුතෙන් ණය ගන්න. ඉතුරු ටික ජනතාව මත රුපියල් කෝටි 23,100ක් බදු ගන්න. දැන් ජෝර්නා මෘතුංග ඇමතිතුමා කිව්වා මේ අවුරුදු 40ක තමන්ගේ ජීවිත කාලේ මේ වගේ වියදමක් තියෙන අයවැයක් දැක්කේ නැහැ කියලා. ඒ වියදම කොහොමද හොයාගන්නේ කියලා ඇහුවා මෙතුමා කිව්වා ඒක මුදල් ඇමතිතුමා මොකක් හරි උප්පරවට්ටියකින් හොයයි කියලා. ඊට පස්සේ එතුමා කිව්වා හැබැයි ඒක දුප්පත් ජනතාව මත බරපට වෙන විදිහට හොයන්නේ නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිවම මේ අයවැය යෝජනාවේ තියෙන්නේ රුපියල් කෝටි 2,07,000ක් අලුතෙන් ණය ගන්න.
උඩබල් මිනිස්ටර්
මම හිතනවා ඔබතුමා කියපු එක මම පිළිගන්නවා. අපිට ලොකු පරතරයක් ආදායමයි වියදමයි අතර තියෙනවා. ඒ නිසා අපි ව්‍යුහාත්මක වෙනසකට යනකොට එකවර ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ. නමුත් ඒ නිසාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නිෂ්පාදනය පුළුල් කරන්න, අපනයනය වැඩි කරන්න, ආදායම් මාර්ග වැඩි කරන්න. ඔබතුමා පිළිගන්නවා ඇති මේ රටේ අපි අය කරපු වක්‍රබදු ප්‍රතිශතය අපේ ඍජුබදු ප්‍රතිශතයට වඩා 3 ගුණයක් වැඩි. ඒක වෙනස් කරන්න ඕනේ. ඒක එකවර කරන්න බෑ. ඒක අවුරුදු 3-4ක් යනවා ඒක කරන්න. මේ පෞගේ අවුරුදු 3 සමහර ප්‍රතිපත්තිමය තීරණ කරන්න දුන්නේ නැහැ. නමුත් අද අපි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩේ හැටියට මේක කඩිනමින් කරනවා. අපි බලාපොරොත්තු වෙන අවුරුදු 2ක් ඇතුළ අපට අපේ ආදායම සහ වියදම සම කරන්න පුළුවන් තැනකට ගෙනියන්න.
ඔය කතාව මීට අවුරුදු 3-4කට පෙර අගමැතිතුමා කිරිබත්ගොඩ විහාර මහදේවි විද්‍යාලයේ කරපු පළවෙනි කතාවක කරා. මට හොඳට මතකයි පාසල් ශිෂ්‍යව අමතලා අගමැතිවරයා කරපු කතාව. ඒ 2015 ඍජුබදු අඩුයි වක්‍රබදු වැඩි. මේ ප්‍රතිශතය අපි වෙනස් කරන්න ඕනි. ඒක අපේ රජයේ අවුරුද්දක් ඇතුළත අපි වෙනස් කරලා පෙන්නනවා කියලා. දැන් අවුරුදු 4ක් ගියා. අදත් ඔබතුමන්ලා කියනවා ඒක අපි ඉදිරියේදී වෙනස් කරනවා කියලා. ඉතින් මේ කතාව තමයි අපි හැමදාම අහන්නේ. ඉතින් ඇත්තම ගත්තොත් මේ අයවැය ලේඛනේ ඉතා පැහැදිලිව තියෙන්නේ සාමාන්‍ය ජනතාව මත එක පැත්තකින් තවත් ණයකන්දක් පටවලා තියෙනවා. රුපියල් කෝටි 2,07,000ක් අලුතෙන් ණය බරක් පටවලා තියෙනවා. ඒ වගේම අතිවිශාල බදු බරක් පටවලා තියෙනවා. අර කියපු ரிஜுபது வடி பிரதிசத்தையே வடிக்கரலா வக்ரபது பிரதிசத்தையே அடுக்கருப்பேகாக நேன் இதா பெய்திலியும் எத்தனு தீயன்னே பாண்டா சேவாமத பது எதாஸ் தகாட்டேத்துபுனா கோட்டி எக்லக்ச ஹைதாஸ் தெசியா ஒவுத்துமல்லைக்க வடிக்கரலத்தியனுவா பாண்டா சேவாமத பது ருப்பியால் கோட்டி எக்லக்ச விசினமதாஸ் தூன்சியா ஏக்கியன்னே ருப்பியால் கோட்டி விசித்துந்தாஸ் எகசியா சாமானிய ஜனதாவகே பாண்டா சேவாமத அலுத்தெங் கஹலத்தியனு ஏவிதரக் நிமே ஒவுத்துமல்ல கீனோ ரஜே பது ஆதாயம ருப்பியால் கோட்டி திசைதாஸ் பன்சியக்கின் வடிக்கரணுவா கே மே பது ஆதாயம் வடிக்கரன்னு அனி பெத்தட்ட பாண்டா சேவாமத கஹன பது வடிக்கிறீமே ஏக பலப்பானி ரிஜூம சாமானிய ஜனதா ஏகின்தமே ஒவ்வொத்துமல்ல சல்லி ஹோயல் நிஷ்பாதனை வடிக்கல நிமே நிஷ்பாதனை வடிக்கரன்னு கொஹெத யோஜனா தீ நிஷ்பாதனை வடிக்கரணுவா நம் இதா பெஹதிலுவ மே வேலாவி ரட்டே தேவென பிரஷ்னே ஹம அவுருத்தக்கும மே ரட்டே சியட்ட விசியட்டக் வென சிரம பலக்காய சியட்ட விசியட்டக் வென கோவி ஜனதாவகே பிரஷ்னே வீமில பிலிபந்த பிரஷ்னே அது வீமில ருபியல் 50 கரன் சாதிக மில ருபியல் 50 கரன் கேல ஹம்பந்தொட்ட மொனராகல அம்பாரே அனுராதபுர பொருண்ணர்வே ஹம தனகம கோவியோ பாரட்ட பஹல உத்கோஷணே கரணுவா ஏகட பக்ஷபேதயக் நெஹ ஐயே நாடு கிலோ 1 ருபியல் 38ஐ சம்ப கிலோ 1 ருபியல் 41ஐ நமுத் அபி கடேட கிஹில்ல பலுவத் சம்ப கிலோ 1க்க கன்ன வென்னே ஹால் கிலோ 1க்க ருபியல் 100ஐ 110ஐ நாடு ஹால் கிலோ 1க்க ருபியல் 100ஐ எதகோட பாரிபோகிக்கியட மேகே வாசிய லபிலத் நெஹ மேகே கோவியட வாசிய லபிலத் நெஹ பாரிபோகிக்கியட வாசிய லபிலத் நெஹ குசகர்ம அமைத்திவரயா கியனுவா பாரிபோகிக்கியட வாசிய லபன்ன தமை அபி மே வீமில தவத் வெடி சாதிக மில வெடி கரன் நெத்தி கியல எஹமனம் பாரிபோக்கியட சாதிக மில பாரிபோக்கியட வீட் ஹால் டிக சாதிக மிலகட லபென்னும் எஹம லபென்னித் நெ கடேட கியாம சம்ப வர்க்க கீபயக் தீனோ சுபிரி சம்பத் தீனோ சம்ப நிகன் சம்ப சுபிரி சம்ப ஹபை வீவலட்ட சுபிரி சம்ப கியல சுபிரி வீ சம் ஜாதியக் நெ சுபிரி வீ கிய எதகோட ஹால் வலட்ட எஹமலா தீ எதகோட கோஹமத நிஷ்பாதனே வெடி கரன் ஏ நிஷ்பாதனே கரன கோவியா அதைரியமத் கல்லதி எனிசா ஒபதுமல்லகே ஹரே ஆயவேத் ஹரே தியென்னே அர நிஷ்பாதனே வெடி கரன நிமி இதா பெஹதிலிவ கத்தோத் நிஷ்பாதனே வெடி கரன மெஹி அபே ரட்டே வெட கரன ஜனதாவ விசேஷேம்ம பௌத்கலிகன்சே வெட கரன சேவக்யன் ஓவுன் தமை மெ ரட்டே நிஷ்பாதனே பிரதான பலவேகயக் வென்னி பௌத்கலிகன்சே சேவக்யன்வ திரிமத் கரன ஒபதுமல்ல மெ ஆயவே எக யோஜனாவக் தாலா தீனோ மெ ரட்டே அபிட்ட அப்பனயன ஆதாயமக்கேன பிரதான எகக் தமை வதுகம் கரு ஜனதாவகே ஏ தே நிஷ்பாதனே தோ தே நிஷ்பாதனே திரிகன்வன் தே சேஷ்டே வெட கரன கம் கருவகே தைனிக வெட்டுப ருபியல் 1000 கரன் முகத் ஒபதுமல்ல மெக தாலா தீன யோஜனாவ ருபியல் 20 கிங் பஹுகே தவசல வெட்டுப்படி கரா மெகே தியனோ வெவிலி கர்மாந்த மாத்யான்செத் எக்க சாகச்சா கரனோ எச்சரை தீன் ஹபை பஹுகே தவசல முனு ரட்டேம வதுகம் கரு ஜனதாவ பலாகன ஹிட்டியே மே ஆயவேயின் ஓங்கே வெட்டுப்படி கரன அடும கானே யோஜனாவக் வத்தை கே எஹம கிசிந்து யோஜனாவக் நெ இது நிஷ்பாதனே வெடி கரன எஹம கோவியகே கோவி நிஷ்பாதனே வெடி கரன நம் கோவியட திரிமத் கரன இதுர கோவியட பொரசானாதார நிகன் தேனோ பொரசான தேனோ கிள தா ஒபதுல கிவ்வா பௌகிய மதிவர்ணம் பஸ்ஸே ஒபதுமாலகேம அமதிவரு மந்திரிவரு ஸ்வயம் விவேச்சனே கரகத்த பிரசித்திய ரட இஸ்ரஹ பிலிகத்த அபிட வரதுனே பொர சானாதாரே கபப்பு ஹிந்த கிள எனிசை இக்மனிங் அபி பௌரசானாதார தேனோ கிவ்வா கோவிய பலாகன ஹிட்டியா கோவிதர திவுரு கரன் பௌரசானாதாரே எய் கிள நமுத் எஹம தேயக் மே ஆயவே நெஹ கோவியகன கோவியா நகாசிட்டுவீம நிஷ்பாதன நகாசிட்டுவீம வெனுவின் அத்தட மே ஆயவே பதனமே முகுத் நெஹ மேக ஹரேம்ம கத்தோத் கரு நியோஜ்ய காரக சபாபதி துமுனி ஆதாயம வகே தெகுணயக் வியதம தியனோ ஏ வியதம ஹோயாகன்ன க்ரமயக் நெஹ எக பெத்தகின் அலுதென் நய கன்னவா அனிப் பெத்தெங் ஜனதாவ மத பது கஹனோ பது பர வெடி கரலா தியனோ கியவருத்தே ருபியல் ஏக புத்கல நய பிரமாணி ஏக புத்கல நய பது பிரமாணி ருபியல் 49000 குணா மே அவருத்தே ஏக புத்கல பது பிரமாணி ருபியல் 60000 704க் வெலா தியே ஏ கியன கரு நியோஜ்ய காரக சபாபதி துமுனி கிய 2018ட சாபேக்ஷவ 2019 அவருத்தே ஏக புத்கலேக் மத அலுதென் ருபியல் 11000க பத்தக் பெனவெலா தியே ருபியல் 11000க பத்தக் பெனவெலா தியே இவர் கியவுருத்தட வடா எக புத்கலேகுட எக மனுஷ்யேக்ட அலுதென் ருபியல் 11000 காண்டுட பது கெவன் வெலா பது கெவன கொட ஏ சாமானிய புரவசியாகி ஆதாயம வெடி வெனவத வெடி வெனவனம் பிரச்சனையக் நெ நமுத் வெடி வென யோஜனா மெத்தன நெ வெடி வெனனம் நிஷ்பாதனே வெடி வென்னோனி ஏ புத்கலேட லபின ஆதாயம் வெடி வென்னோனி எஹம ஆதாயம் வெடி வென க்ரமயக் நெ
சமஸ்த அயவே புறாம ஒபத்துமல்ல யோஜனாக்கள்ல தீன்னே வெனமுகக்கத்தமை நய 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 தீவிரட்ட நய கோவியட்ட நய த்ரீவில் ரியதுராட்ட நய வியாபாரிக்கட்ட நய காந்தாவட்ட நய விதேசகத சிரமிக்கட்ட விதேசகத சிரமிக்கட்ட சிஹின மாளிகாவ பெண்ணல தீனவா ஹபை சிஹின மாளிகாவ பெண்ணல முகத்த கீல தீன்னே எயாட்டத் நயக் தென் எச்சரை தீன்னே ரட்டேம் ஒபத்துமமத் கியூவா தவசகட 11 தெனக் மியானோ சியதி வினசா கண்ணோ ஏக ஹத்த துரு சியதி வினசா கெனிம் வலின் වැඩිම ප්‍රමාණයක් සීදී වෙනසා ගන්නේ මොන හේතුව මතද මඩකලපුව දිස්ත්‍රික්කේ යාපනේ දිස්ත්‍රික්කේ අද ලංකාවේ වැඩිම සීදී වෙනසා ගැනීම සිද්ධ වෙන දිස්ත්‍රික්ක දෙක ප්‍රධාන හේතුව සමීක්ෂණ වාර්තා වලින් අද ඔප්පු වෙලා තියෙනවා මේ සුත්‍ර මූල්‍ය සමාගම් වලින් ලබාගත් ණය ගෙවා ගන්න බැරුව අහිංසක දුප්පත් කාන්තාව මඩකලපුවේ යාපනේ මන්නාරමේ ඒ සුත්‍ර මූල්‍ය ණය වලින් සමාගම් වලින් ගත්ත ණය අපව ගෙවා ගන්න බැරුව ඒ හේතුව මත තමයි සීදී වෙනසා ගන්නේ
ஆனபல் மங்கதான சுத்த மூலிய நய பிலிபந்தவ அப்ப அயவாயட்டு கலிம தீர்ணையத்த தோராத்த டிஸ்ட்ரிக்க கீபேக்க லட்சியகட்ட ஆசன்ன நயகத்த காந்தாவன் கத்த சுத்த மூலிய நய சம்பூர்ணம கபாஹரின் ரஜய தீர்ணைகள் தீரணும் அப்ப ஏவாட மதியாத் வெளா தீரணும் ரிஜுவம
ஒரு கதாவத் பர்ண கதாவ மீட்ட அவருத்தகட்ட கலி மங்கள முதல் லெவத்துமா මේ පාර්ලිමේන්තු ඉදීම පොරොන්දුවක් දුන්නා සුද්‍ර මූල්‍ය සමාගම් වලින් ඒ ලබාගත් ණය ප්‍රමාණයක් කපාහරිනවා කියලා. අද වෙනකන් කපාහැරලා නැහැ. ඒ නිසා තමයි ගිය සතියේ පොළොන්නරුවේ 1000කට 1500කට පිරිසක් හිඟුරක්ගොඩට ඇවිල්ලා උද්ඝෝෂණය කරේ. මඩකලපුවේ වවුනියාවේ හෙට අනිද්දා වෙනකොට ආපහු එලි පාරට බහිනවා. ඒ පොලි ප්‍රතිශතයේ 100%ටත් වැඩි. 100%ටත් වැඩි පොලි ප්‍රතිශතේ. ඉතින් ඒක තාම ඔබතුමන්ල කප්පාදු කරලා නැහැ. කිව්වා කප්පාදු කරනවා කියලා. ඒ නිසා තමයි ඒ අය පාරට බහලා ඉල්ලන්නේ ඒ පොරොන්දු ඉටු කරන්න කියලා. ඉතින් මේ තවමත් ඒක ඉටු කරලා නැහැ. ඒ නිසා සුත්‍ර මූල්‍ය සමාගම් වලින් 100%කටත් අධික පොලි ප්‍රතිශතයකට ණයකාරයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ ණය ගෙවා ගන්න බැරුව අද ග්‍රාමීය ජනතාව ග්‍රාමීය කාන්තාවෝ ඊටාම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා විතරක් නෙමෙයි සියදි විනාශා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් ඇතුලේ තමයි ඔබතුමන්ලා ආපහු මේ ණය බර ගිහිල්ලා ඒ අයගේ මත පටවන්නේ. දැන් අපෝ ත්‍රිවිල් එක ගැන කිව්වා ත්‍රිවිල් එකට ණයක් දෙනවා ලක්ෂ 20කින් හැබැයි ඒක දෙනකොට ත්‍රිවිල් එක රුපියල් 60000කින් වැඩි කරනවා මේක පුදුම වැඩක් නේ රුපියල් 60000කින් ත්‍රිවිල් එක වැඩි කළා ත්‍රිවිල් ණයට කියනවා ලක්ෂ 20ක ණයක් දෙනවා කියලා විදේශගත ශ්‍රමිකයෝ 260000ක් විතර ලංකාවෙන් එක අවුරුද්දක විදේශගත වෙන කාන්තාවෝ වැඩ පෙරදිග රැකියා සඳහා ඒ හැම කාන්තාවක්ම ගුවන්තොටුපළ බද්ද ඩොලර් 10 දක්වා වැඩි කළා තියෙනවා ඔබතුමන්ලා අපේක්ෂා කරනවා රුපියල් කෝටි 800ක අලුතෙන් ආදායම උපයන. ඉතින් මේ විදේශගත ශ්‍රමිකයන් මත ඒ අයගේ ගුවන්තොටුපළ බද්ද ඒක ඩොලර් 10ක් වැඩි කරලා ඒ අයගේ પાස්පෝර්ට් එක රුපියල් 500කින් වැඩි කරලා එක පැත්තකින් අනිත් එක එක් දින සේවාව රුපියල් 5000 තිබිච්ච එක රුපියල් 15000ට වැඩි කරලා තියෙනවා. 150කින් වැඩි කරලා තියෙනවා. ඒතර විදේශගත ශ්‍රමිකයන්ගෙන් රට යනකොට ගුවන්තොටුපළ බද්ද ඩොලර් 10කට වැඩි කරලා ඒ අයගේ પાස්පෝර්ට් එක රුපියල් 5000කින් වැඩි කරලා ඒ අයට කියනවා මෙන්න සිහින මාලිගාව ගයක් හදාගන්න අපි ණයක් දෙනවා කියලා. ඉතින් මේ මොකද්ද ඔබතුමන්ලා කරලා තියෙන්නේ? අන්තිමට ඒ විදේශගත ශ්‍රමිකයෝ මත බදු ගහපු එකක් තමයි කරලා තියෙන්නේ. ඒ අය මත තවත් බරක් පටවපු එකක් තමයි කරලා තියෙන්නේ. හැම ශේෂ්ත්‍රියම ගත්තොත් එහෙමයි ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි. සමස්තයක් විදිහට මුළු අයවැයම තියෙන්නේ ණය මත. රටේ ජාතික ආදායම ඒ වගේම රටේ ජාතික වියදම ගත්තොත් ඒ වියදම හොයා ගන්න ආණ්ඩුව යෝජනා කරනවා රුපියල් කෝටි 2,07,000ක් අලුතෙන් ණය ගන්න කියලා. ඊට පස්සේ එක් එක් ශේෂ්ත්‍රයේ ඉන්න හැම ශේෂ්ත්‍රයකම වැඩ කරන සාමාන්‍ය ජනතාව මත එක් එක් යෝජනා ඉදිරිපත් කරලා ආපහු යෝජනා කරනවා ණය යෝජනා ක්‍රම. ඒ නිසා මේක මුළුමනින්ම ණය මත පදනම් වෙච්ච අයවැයක් මිසක් එතනින් එහාට ගිහිල්ලා නැහැ. ඔබතුමාලගේ ස්මාර්ට් බජට් එක කිව්වට ඇත්ත හරේ තියෙන්නේ ස්මාර්ට් ලෝන් නම් තියෙන සිස්ටම් එක ස්මාර්ට් ලෝන් ලෝන් ගන්න සිස්ටම් එකක් හඳුන්වා දීලා තියෙනවා ඒක ගන්න ගියාම බැංකුවේ තියෙන අමාරුකමුත් වෙනම තියෙනවා ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් නමුත් මේකේ හරයෙන් ගත්තොත් ඇත්තටම කරලා තියෙන එක දැන් සාමාන්‍ය ජනතාව නගා සිටවන්න සාමාන්‍ය ජනතාව නගා සිටින ඔබතුමාකව සමෘද්ධිය වැඩි කරනවා සමෘද්ධි ප්‍රතිලාභින් වැඩි කරනවා කියලා මේ අයවැය ලේඛනයේ තුලම හරියට සංඛ්‍යා ලේඛන ආරම්භ බලන්න ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි රටේම සමෘද්ධිලාභීන්ට ඒ සමෘද්ධි සහනාධාරය දෙන්න යන වියදමයි ඊළඟට වැඩිහිටියන්ට වැඩිහිටි දීමනාව දෙන්න යන වියදමයි මුළු රටේම සහනාධාර සඳහා වියදම් කරන මුළු වියදම ගත්තොත් රුපියල් කෝටි 54600යි. රුපියල් කෝටි 54600යි. ඔය කොච්චර වැඩි කරනවා කිව්වොත් අවසානයේ තියෙන ඒ ගාන. හැබැයි ඔබතුමන්ලට ඔබතුමන්ලා මේ අයවැය යෝජනා කරනවා පොලිය විතරක්. ගත්ත ණයවල පොලිය විතරක් ගෙවන්න රුපියල් කෝටි 91300යි. සහනාධාර වලට සමෘද්ධි ලාභීන්ට වැඩිහිටි දීමනාව දෙන්න කෝටි 54600යි. ණය පොලිය ගෙවන්න කෝටි 91300යි. ණය වාරික ගෙවන්න රුපියල් කෝටි 66500යි. එතකොට ඔබතුමන්ලා ඒ උගුලෙම න්‍යාපව මේක හිර කරන්න. ඒ පහුගිය උගුලෙම න්‍යාපව ගිහිල්ලා හේතු කරන්න. ඒකෙන් මිදිලා නැහනේ. කොහොමද මේක ස්මාර්ට් වෙන්නේ? ස්මාර්ට් වෙනවා නවීන තාක්ෂණයත් එක්ක, නවීන තොරතුරු තාක්ෂණයත් එක්ක අපේ ආර්ථිකයේ නගා සිටවන්න නිෂ්පාදනයේ වැඩි කිරීම, කාර්මික නිෂ්පාදනයේ, කුෂිකාර්මික නිෂ්පාදනයේ ඵලදායිතාව වැඩි කරන්න. ජපානයේ බීබුසලකින් අස්වැන්න බුසල් 400ක් ගන්නවනම් එතන තියෙන ඒ ස්මාර්ට් තාක්ෂණය පාවිච්චි කරලා ඵලදායිතාව වැඩි කරන ආර්ථිකයට ගිහිල්ලා තියෙනවා. ඒතර අපේ රටේ එහෙම ගිහිල්ලා තියෙනවද? කොහෙද ගිහිල්ලා තියෙන්නේ? එහෙම ගියා නම් ගොවියෝ මහපාරට වැටෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි, ජනතාව මත එක පැත්තකින් බදුබර වැඩි කරලා තියෙනවා, අනිත් පැත්තෙන් ජනතාව මත මේ ණයකන්ද ගෙනිහිල්ල පටවලා තියෙනවා. ඒ නිසා තමයි එක පැත්තකින් බදුබර වැඩි වෙලා තියෙන්නේ, අනිත් පැත්තෙන් ණය බර වැඩි වෙලා තියෙන්නේ. නිෂ්පාදනය වැඩි කරනවා නම් ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන. දැන් ඔබතුමා කොච්චර කිව්වත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා මෙච්චරයි දලදේශී නිෂ්පාදනය වැඩි වෙලා කියලා. ගරු ජනාධිපතිතුමා, ආණ්ඩුවේ නායකයා, රටේ ප්‍රධානියා, කැබිනට් එකේ ප්‍රධානියා, එතුමා තමයි රාජ්‍ය නායකයා. එතුමා පහුගිය දවස්වල කිව්වේ මොකද්ද? අපේ රටේ ආර්ථිකය වැටිලා රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්නවත් බෑ. රජයේ කොන්ත්‍රාත් කරපු කොන්ත්‍රාත්කරුවන්ට ඒ සල්ලි ටික ගෙවා ගන්නවත් විදිහක් නෑ කියලා. ඉතින් ආණ්ඩුවේ නායකයා කියනවා ආර්ථිකය වැටිලා කියලා. ණය ගෙවා ගන්න බදු මේ කොන්ත්‍රාත් වලට සල්ලි ගෙවා ගන්නත් බෑ කියලා. රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්නත් බෑ කියලා. මෙතන ඇවිල්ලා මුදල් ලැබෙත්තුමා කියන ආර්ථිකය හරි ශක්තිමත් කියලා. මේක මහා පරස්පරයක්. ගම හදන්න එක පැත්තෙන් ඔබතුමලා කියනවා අපි ගම් පෙරලියගෙන ඉනවා කියලා. ඉතින් අනිත් පැත්තෙන් ග්‍රාම ශක්තිය කියලා එකක් යනවා. ඉතින් මොකද්ද මේකේ අන්තිමට මොකද්ද ගමට වෙනදී? මේ පැත්තේ කියනවා පාලම් හදනවා, බොක්කු හදනවා, ගම හදනවා කියලා ගම් පෙරලිය කියලා. තව එකක් යනවා ග්‍රාම ශක්තිය කියලා. ඉතින් ආණ්ඩුවට එක වැඩපිළිවෙලක් නැහෙනේ. එක ප්‍රතිපත්තියක් නැහෙනේ. ආණ්ඩුවේම ප්‍රධානියා කියනවා නම් ආර්ථිකය වැටිලා කියලා. එතකොට මොකද්ද අපි පිළිගන්නේ? මුදල් ඇමති කියන එකද පිළිගන්නේ, නැත්නම් ආණ්ඩුවේ නායකයා කියන එකද පිළිගන්නේ? මේ දෙකෙන් කොයිකද ඇත්ත? ඇත්ත ආර්ථිකයේ වැටිලා කියන එක. ආර්ථිකයේ වැටිලා වට්ටලා ඉවරයි. ඇත්ත කතාව ගත්තොත් නිෂ්පාදනය වැඩි කරනවා නම් ඔබතුමන්ලා කියනවනේ ගෙවල් හදනවා කියලා. ගෙවල් හදනවා නම් ජනාධිපතිවරයාත් පහුගිය දවස්වල තීන්දුවක් ගන්නවා කියලා කිව්වා. 2018 ජනවාරි පළවෙනිදා ඉඳලා ඇස්බෙස්ටෝ සීට් ගෙන්වීම වහම නවත්තනවා කියලා, තහනම් කරනවා කියලා. ඒක කිව්වේ 2016. එතකොට අපේ රටේ දේශීය උළු කර්මාන්තකරුවෝ ආසාවෙන් හිටියා තමන්ගේ කර්මාන්තය දියුණු කරගන්න. SLS සහතිකය ගත්තා, බැංකුවලින් ණය ගත්තා, ණය අරගෙන කර්මාන්තය දියුණු කරා. දැන් 2018 ජනවාරි පළවෙනිදා ඉඳලා ආණ්ඩුවේ හදන ගෙවල් වලට උළු ටික වික්කත් ඒ නිෂ්පාදකයන්ගේ උළු කර්මාන්තය දියුණු කරන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තිබුණා. මොකද්ද ඔබතුමාලා ගත්ත තීන්දුව? ඇස්බෙස්ටෝස් තහනම් කරෙත් නැහැ. ඊට වඩා බරපතල කාරණාව තමයි ඔබතුමාලගේ ආණ්ඩුවේම නිවාස හදද්දි නිවාස ඇමතිවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඒ හදන කිසිදු නිවාසයකට උළු ගැටයක් දාන්නේ නැහැ. උළු ඒකට තහනම් දාන්නේ ඇස්බෙස්ටෝස්. ජනාධිපතිතුමත් ගිහිල්ලා විවෘත කරන ගම්මානේ, පොළොන්නරුවේ දිඹුලා කළ ගම්මානේ, ඒගේ හද දාලා තියෙන්නේ ඇස්බෙස්ටෝස්. ඉතින් මේක මහා පරස්පරයක් නේ. එක පැත්තකින් කිව්වා දේශීය නිෂ්පාදනය වැඩි කරනවායි කියලා, ඒකට නවීන තාක්ෂණය එකතු කරනවායි කිව්වා. එතකොට උළු කර්මාන්තකරුවෝ හිටිය බලාපොරොත්තුවෙන් තමන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න, දේශීය නිෂ්පාදනයට අලුත් තාක්ෂණ එකතු කරලා නවෝත්පාදනය හරහා ඉස්සරහට යන්න. හැබැයි සිද්ධ වුණේ තිබිච්ච තත්ත්වෙත් නැති වෙලා කබලෙන් ලිපට වැටිච්ච එක. නිෂ්පාදනය වැඩි කිරීමක් නැහෙනේ. වැඩි කරා නම් උළු කර්මාන්තකරුවන්ට ඒ තත්ත්වෙ ඉන්නේ නැහෙනේ. අදත් ඒ ප්‍රශ්නේ එතුමල්ලා ඉන්නවා. බැංකුවෙන් ගත්ත ණය ටික ගෙවා ගන්න බෑ. දැන් ඒ කාලේ සාමාන්‍ය භාවිතාවේදී රජයේ ව්‍යාපෘති වලට නිවාස වලටවත් අඩුම ගානේ උළු ගත්තා. දැන් ඒකත් නැහැ. දැන් ඒකත් තවත් වෙලා තියෙනවා. එතකොට එතනින් පැහැදිලි වෙනවා නිෂ්පාදනය නගා සිටීමක් නැහැ කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ය සමත්තුමනි, මෙතන පැහැදිලිවම තියෙන්නේ මේ නිෂ්පාදනය වැඩි කිරීම මත පදනම් වෙච්ච අයවැයක් නෙමෙයි. ඒක හරි පැහැදිලිව පේනවා. මේක ණය යෝජනා ක්‍රම සහ සිහින මාලිගා පෙන්නන අයවැයක් විතරයි. වියදම හොයාගන්න වෙන උත්තර නැහැ. නැවත ණය ගන්නවයි කියන එක තමයි යෝජනා කරලා තියෙන්නේ. ඔබතුමාලා ගිය වෘද්ධ නම් කර දිලුදකම පිටුදකීමේ වසර කියලා. දිලුදකම පිටුදකීමේ වසර කියලා නම් කරලා ඒ අවුරුද්ද ඉවරයි. 2018 ඉවරයි. දැන් ඒ දිලුදකම ඉවරද අපේ රටේ? දැන් දුප්පත්කම ඉවරද? මහ බැංකුවේ ඔබතුමාලගේ වාර්තාවෙම කියනවා රටේ ජනගහණයෙන් 43%, රටේ මුළු ජනගහණයෙන් 43% දවසකට හම්බ කරන්නේ ඩොලර් 2යි කියලා. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, දවසකට හම්බ කරන්නේ රුපියල් දැන් මිල ගත්තොත් ඩොලර් 2ක් කියන්නේ රුපියල් 300 ගණක්නේ. ඉතින් රුපියල් 300 ගණක් උපයන ජනගහණයේ ඉන්න රටේ ජනතහණයෙන් 43%. එතකොට ඒ ජනතාවට බදු ගහනවා ආණ්ඩුවේ එක පුද්ගලයෙක්ට දිනකට බදු ගහනවා රුපියල් 166.31ක්. රුපියල් 300 ගාන 362ක් හොයන පුද්ගලයාට ආණ්ඩුවට ගෙවන්න වෙනවා රුපියල් 166ක බද්දක්. එතකොට ඉතුරු වෙන්නේ කීයද? ඉතුරු වෙන්නේ කීයද? ඒක ඒ ඉතුරු වෙන ගාණෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම ජනගහණය ඉන්නවා රටේ මුළු ජනගහණයෙන් 43%. ඒ කියන්නේ 91,16,000ක් ඉන්නවා. 91,16,000ක් ඉන්නේ දවසකට රුපියල් 362ක් හම්බ කරගන්න බැරි තත්ත්වයක. දුප්පත්කම නැති වෙලා නැහැ නේ? දිලුදුකම් පිටුදකලා නැහැ නේ? ඉතින් ගිය අවුරුද්දේ ඒ ආරම්භ කරපු ව්‍යාපෘතිය කොහොමද මේ අවුරුද්දේ අවසන් වෙන්නේ? ගිය අවුරුද්දේ පට ආරම්භ කරපු නීල හරිත ආර්ථිකයේ ගොඩනැගීම කොහොමද අවුරුද්දකින් ඉවර වෙන්නේ? දැන් නීල හරිත ආර්ථිකය හැදලා ඉවරද? ඉවර නැහැ නේ? දිලුදුකම් පිටුදකලා ඉවරද? ඉවර නැහැ. එනිසා අවුරුද්දෙන් අවුරුද්ද වචන මාරුවක් තියෙනවා. දැන් ඔබතුමාලා මංගල ඇමතිතුමා මේ ආයවැය නම් කරලා තිබුණා. ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. හරි ලස්සන වචන. ජනතාවට ශක්තිය. ඇත්ත කතාව මොකද්ද? මේ ජනතාවට බොරුව. දුප්පතුන්ට රැකවරණය නෙමෙයි. මේ දුප්පතුන්ට අහේනිය. මේ වක්‍රබදු වැඩි කරලා ණයබර වැඩි කරනවා කියන්නේ තවත් දුප්පතුන් මත බරක් එකතු කරන්නේ. එතකොට දුප්පතුන්ට රැකවරණය නෙමෙයි ලෙන්නේ. දුප්පතුන්ට අහේනිය. ඒක මත දුප්පතුන්ට
විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා.
ආපහු වෙන්නේ දුප්පතුන්ට අහේනියනේ. මේකේ වෙන මොකක්වත් නැහැ. වැසිකිලියත් විකුණන. ඉතින් පැහැදිලි ලුකේ වැසිකිලියත් විකුණනවා. ඒ කියන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නෙමෙයි. විකුණන ශ්‍රී ලංකා. හරි පැහැදිලි. ජනතාවට බොරුව, දුප්පතුන්ට අහේනිය, විකුණන ශ්‍රී ලංකා. මේක තමයි ඇත්ත නම. මේ වැඩේ තමයි යන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. බල්ලෝ වෙන්දකරණයට මිලියන 100ක් වෙන් කළා තියෙනවා. හැබැයි තරුණයන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න, තරුණයන්ගේ විරකියා ප්‍රශ්නට උත්තර හොයන්න, තරුණයන් වෘත්තීය දක්ෂතාවයේ ඇතිතැනට ගෙනල්ලා තරුණයන් මේ රටේ නිෂ්පාදනයට දායක කරන්න, ඔවුන්ට රැකියා ලබා දීලා නිෂ්පාදනය හවුල් කරගන්න වෘත්තීය පුහුණුවට වෙන් කළා තියෙන්නේ රුපියල් මිලියන 100යි. බල්ලන්ට මිලියන 100යි, කොල්ලන්ට මිලියන 100යි. ඒ කියන්නේ මොකද්ද? ඔබතුමන්ලගේ මේ අයවැය බල්ලන්ට වඩා අන්ත තැනට කොල්ලෝ දාලා. බල්ලෝ ගානට කොල්ලෝ දාලා. මිලියන 100යි බල්ලන්ටත්, කොල්ලන්ටත් මිලියන 100යි. ඉතින් කොල්ලෝ කියන තරුණයෝ, ඒ තරුණයෝ තමයි ඊළඟ රටේ ජීවනාලිය, රට හදන්නේ. කොල්ලන්ට තරුණත්ව වෘත්තීය පුහුණුවට වියදම් කරන මුදල වැඩි කරොත් තමයි ඒ අය කාර්මික නිෂ්පාදනයේ, කුෂිකාර්මික නිෂ්පාදනයේට දායක වෙන්නේ. හැබැයි ඔබතුමන්ල කරලා තියෙන්නේ අර නිකන් තරුණයන්ටත් මොන හරි දුන්නා, අපි හැම ශේෂ්ත්‍රයක්ම බැලුවා කියලා බල්ලෝ ගානට කොල්ලෝ දාලා මිලියන 100ක් අයින් කරලා තියෙනවා. ඉතින් එහෙම රටේ ආර්ථිකය හදන්න බෑ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ අයවැය හරියෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, එක පැත්තකින් ණය මත පදනම් වෙච්ච අයවැයක්, අනිත් පැත්තෙන් රටේ ජනතාව මත බදු ගහපු බදුබර පදනම් වෙච්ච අයවැයක්. ඒ විතරක් නෙමෙයි, ජනතාවට සිහින පෙන්නලා කිසිදා සැබෑ නොවන සිහින මාලිගා පෙන්නපින් ජනතාවට බොරු කරන අයවැයක් විතරයි මේ නව ලිබරල් ආර්ථිකයෙන් මේ රටේ ජනතාව ගොඩගන්න බැහැ. එනිසා 77 ඉඳලා ඔබතුමන්ලා කබිර් හසිම් ඇමතිතුමා විස්තර කරා ඒ පැත්ත විකුණපු ගාන, මේ පැත්ත විකුණපු ගාන. ඒක තමයි අවසාන ශේෂපත්‍රය. 71 අවුරුද්දක් තිස්සේ මේ රට පාලනය කරලා අවසාන අවුරුදු 40 පාලනය කරලා මේ නව ලිබරල් ආර්ථිකය තුළ රටේ නිෂ්පාදනය වටලා තියෙනවා. කුෂිකර්මාන්තේ එදා අපේ අපනයනෙන් 74%ක් අපි කුෂිකර්මාන්තේ හෙව්වා 1974ට පෙර. අද ඒ කුසකර්මාන්තයේ අපේ අපනයන පංගුව 115යි.
අවසාන
174 ත්‍රිවිච්චක 115ට බස්සලා තියෙනවා. ඒකින් පෙන්නනවා අපේ කුසකර්මාන්තේ වටලා කියලා. එනිසා ඒකට වගකිව යුතුයි. ඔය නව ලිබරලාදී ආර්ථිකය මේ ක්‍රමයේ ඇතුළේ ඉස්සරහට යන්න බෑ. මේ ක්‍රමයේ ඇතුළේ තවත් අපි ණය බදු උගලක හිර වෙනවා මිසක් රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලිව පේන්න තියෙනවා.
මොහොමඩ් සදේ ගෞරව ඉම්රාන් මගරූප්.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. நம்முடைய சபை பிரதி தலைவர் அவர்களே, இன்றைய வரவு செலவு திட்டத்தில் உரையாற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்காக உங்களுக்கு நன்றி சொல்ல கடமை பெற்றிருக்கின்றேன். இந்த நாடு பொருளாதாரத்திலே அதர பாதாளத்திலே விழுந்து கிடந்த நிலத்தில் கடந்த 4 வருடங்களுக்கு முன்னர் நாட்டிலே பாரியொரு ஆட்சி மாற்றத்திற்காக மக்கள், குறிப்பாக சிறுபான்மை சமூகம் இந்த ஆட்சியை கொண்டு வந்தார்கள். அப்படி இருந்தபோதுதான் துரதிர்ஷ்டவசமாக எந்த சிறுபான்மை சமூகம் ஆட்சியாளர்களை இந்த மண்ணுக்கு கொண்டு வந்து சீரழிந்து போன ஒரு நாட்டை சீரமைப்பதற்கு உதவி செய்தார்களோ, எந்த ஜனாதிபதிக்கு அதிகாரத்தை கொடுத்து இந்த நாட்டை சிரமைக்க வேண்டும் என்பதற்காக கொடுத்தார்களோ, அந்த ஜனாதிபதி அவர்கள் எந்த அரசாங்கத்தை வீழ்த்தினார்களோ, அந்த அரசை மீண்டும் கொண்டு வருவதற்கு முயற்சித்த போது துரதிர்ஷ்டவசமாக 1947 பிறகு ஒரு ஆட்சி இல்லாத, அரசு அதிகாரம் இல்லாத இந்த நாட்டினுடைய யாப்புக்கு எதிரான ஒரு அரசை 52 நாட்கள் நடத்தி சென்றிருக்கின்றார்கள். இதிலே இந்த நாடு அடைந்த நஷ்டங்கள் அதனுடைய வரவிலே 7,600 கோடி ரூபாவுக்கு மேல் நஷ்டம் ஏற்பட்டிருக்கின்றது. டூரிசம், வெளிநாட்டு சுற்றுலா பயணிகள் மிக அதிகமாக வருகின்ற நேரமாக இருந்த அக்டோபர், நவம்பர், டிசம்பர் மாதம் எங்களுடைய கதவுகள் திறந்திருந்த போதும் அனைத்து வெளிநாடுகளும் அந்த அவர்களுடைய மக்களை எமது நாட்டுக்கு அனுப்ப மறுத்தார்கள். இந்த நேரத்திலே இங்கு கடன் தொகையை பற்றி நான் பயணத்திலே வருகின்ற போது விமல் வீரவங்ச அவருடைய உரையை நான் அவதானித்துக் கொண்டு வந்தேன். அவர் இங்கு இந்திய நிறுவனங்களுக்கு அல்லது வெளிநாட்டு நிறுவனங்களுக்கு, அமெரிக்கா போன்ற நாடுகளுக்கு இந்த நாட்டினுடைய வளங்களை பற்றி கொடுக்கிறார்கள் என்று கூறினார். மிகவும் கவலையோடு திருகோணமலை கொழும்பு துறைமுகத்தை பற்றி கூறினார். 1947 பிறகு இந்த நாட்டிலே கடந்த 72 வருடகாலமாக எங்களுடைய துறைமுகத்திலே அமையப்பெற்ற 100 டாங்கிகளை பற்றி சிந்திக்காத எங்களுடைய விமல் வீரவன்ச போன்ற பாராளுமன்ற உறுப்பினர்கள் அங்கு பேர்ல் ஹார்பர் அட்டாக் பண்ணப்பட்ட போது 45ஆம் ஆண்டு யுத்தத்திலே அதே காலப்பகுதியிலே தான் எங்களுடைய சீனவராயாவில் இருக்கின்ற துறைமுகத்திலே இருக்கின்ற 2 எண்ணெய் டாங்கிகள் அன்றைய ஜப்பானியரால் குண்டு போடப்பட்டு 4 மாதங்கள் எரிந்து நாசமா போன அந்த டாங்கிகளை எமது கௌரவ பிரதம மந்திரி அவர்கள் செய்த ஒப்பந்தத்தின் காரணமாகத்தான் இந்திய நிறுவனம் அந்த 2 டாங்கிகளையும் புனர்நிர்மாணம் செய்து இன்று 101 டாங்கிகளாக அதை மாற்றியிருக்கின்றார்கள். முழுமையாக அவர்கள் அங்குள்ள எண்ணெய் டாங்கிகளை பெறவில்லை. அங்கிருக்கின்ற 16 டாங்கிகள் தான் பயன்படுத்தப்படுகின்றது. அதனுடைய அதற்கு அதிலே அமையப்பெற்றிருக்கின்ற துறைமுகத்துக்கு சொந்தமான அங்கு நிரப்பு குழாய்களுக்கெல்லாம் அவருடைய சேவைக்கெல்லாம் இந்த நாட்டினுடைய வருமானத்தை 2.8% நாங்கள் இன்று அந்த நிறுவனத்திலிருந்து பெற்றுக் கொண்டிருக்கின்றோம். சைனாவுக்கு ஹம்மாந்தோட்டை துறைமுகத்தை கொடுத்த போது கொழும்பு துறைமுகத்தினுடைய வருமானத்தில் இருந்துதான் அந்த துறைமுகத்திலே சீனர் அங்கு பெற்ற கடனை அதுக்குரிய வட்டியை இந்த நாடு கட்டிக் கொண்டிருந்தது. கௌரவ பிரதம மந்திரி அவர்கள் மீண்டும் அந்த ஒப்பந்தத்தை ரத்து செய்து புதிதாக ஒப்பந்தம் செய்த போது இந்த நாட்டினுடைய வருமானம் அந்த அவருடைய வருமானத்திலே அவர்கள் 99 வருட ஒப்பந்தத்தை செய்தவர்கள் முன்னைய மைந்த அரசாங்கமாகும். அதனுடைய அப்பொழுது வருமானம் இருக்கவில்லை. எங்களுடைய பிரதம மந்திரி அவர்கள் செய்த ஒப்பந்தத்தின் காரணமாக இன்று அதனுடைய வருமானம் 20% இந்த நாட்டுக்கு பயன்படப் போகின்றது, பயன்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த நேரத்திலே எங்களுடைய திருவண்ணாமலையிலே இருக்கின்ற துறைமுகத்திலே அமையப்பெற்ற எண்ணெய் டாங்கிகள் குதங்கள் முத்துராஜவளையிலும் இல்லை, சபுகஸ் சந்தையிலும் இல்லை, ஹம்மாம் தோட்டையிலும் இல்லை. அங்கு அமையப்பெற்றிருக்கின்ற 80 மேற்பட்ட டாங்கிகளுக்காக லட்சக்கணக்கான கோடிகளை முன்னே அரசாங்கம் செலவு செய்தது. அங்கிருக்கின்ற 100 மேற்பட்ட டாங்கிகளை அந்த அரசாங்கம் பயன்படுத்தி இருந்தால் பல லட்சக்கணக்கான அந்நிய செலவாணியை நாங்கள் சேமித்திருப்போம், ஆயிரக்கணக்கான இளைஞர்களுக்கு வேலைவாய்ப்பை வழங்கியிருப்போம். இன்று நாங்கள் எங்களுடைய கௌரவ பிரதம மந்திரி அவர்கள் திருகோணமலை மாவட்டத்தினுடைய 11 டிஎஸ் டிவிஷனையும் அங்கங்கு என்னென்ன வளங்கள் இருக்கின்றதோ அத்தனை வளங்களையும் அபிவிருத்தி செய்வதன் மூலம் அங்கிருக்கின்ற எண்ணெய் தாங்கிகளை வேறு நிறுவனங்களை ஒப்பந்தம் செய்கின்ற போது 50-50 அவருடைய வருமானம் இந்த நாட்டுக்கு கிடைக்க வேண்டும் என்கின்ற திட்டத்தை வகுத்திருக்கின்றார்கள். நாங்கள் அந்த 20-50 திட்டத்திற்கு கீழே திருவண்ணாமலை துறைமுகத்தை 3 வருட துரித அபிவிருத்தியின் மூலம் அங்கு பல ஆயிரக்கணக்கான இளைஞர்களுக்கு வேலைவாய்ப்பு வழங்க முடியுமா என்று சிந்திக்கின்றோம். அன்று ஆங்கிலேயர்கள் இந்த நாட்டுக்கு 1815 வந்ததிலிருந்து கொழும்பு துறைமுகத்தையோ காலி துறைமுகத்தையோ அவர்கள் பயன்படுத்தவில்லை. திருகோணமலை துறைமுகத்தின் மூலமாகத்தான் இந்த நாட்டினுடைய உற்பத்தியான தேயிலையும் ரப்பரும் அங்கிருக்கின்ற இந்த நாட்டிலே உற்பத்தி செய்த வாசனை திரவியங்களும் ஏற்றுமதி செய்யப்பட்டது. இந்த அன்று எங்களுடைய நாட்டிலே எந்த உற்பத்திகளும் இருக்கவில்லை. கோதுமை மாவை, அரிசியை, சீனியை, பசலையை வெளிநாடுகளில் இருந்து இறக்குமதி செய்ததெல்லாம் எங்களுடைய திருவண்ணாமலை துறைமுகத்தில் தான். அங்கு 10,000 இளைஞர்கள் வேலைவாய்ப்பை பெற்றார்கள். கிழக்கு மாகாணத்தில் எத்தனையோ இளைஞர்கள் வேலைவாய்ப்பை பெற்றார்கள். கடந்த 30 காலமாக யுத்தத்தை காரணம் காட்டிக்கொண்டு திருவண்ணாமலையை புறக்கணித்தார்கள். இப்பொழுது யுத்தம் முடிவடைந்து 10 பூர்த்தியாகிவிட்டது. இப்படிப்பட்ட அரசியல்வாதிகள் இந்த மண்ணிலே இருக்கும் வரை தெற்கிலே இருக்கின்ற மக்களுக்கு இனத்துவேஷத்தை ஊட்டி அவர்கள் இந்த நாட்டை சீரழிப்பதிலே கவனம் செலுத்துகின்றார்களே ஒழிய இந்த நாட்டுக்கு வருமானம் தேடக்கூடிய ஒரு தீர்மானத்தையும் எடுப்பதில்லை. எங்களுடைய விஜித்த ஹரத் கௌரவ உறுப்பினர் அவர்கள் கூறினார்கள், மக்கள் போராடுகிறார்கள் விதியிலே என்று. யார் இந்த போராட்டத்தை தூண்டினார்கள்? இந்த நாட்டிலே 175,000 மேற்பட்ட உயர் வகுப்பு மாணவர்கள் சித்தியை இருந்தார்கள். அவர்களுக்கு 24,000 தோக்கம் 30,000 மாணவர்கள் தான் யூனிவர்சிட்டிக்கு வருகின்றார்கள். மிகுதியாக இருக்கின்ற 100,000 மேற்பட்ட மாணவர்களை பற்றியவர்களுக்கு எந்த கவலையும் இல்லை. யூனிவர்சிட்டிக்குள்ளே சென்ற டாக்டர்களையும் இன்ஜினியர்களையும் லாயர்களையும் பட்டதாரிகளையும் வீதிக்கு இறக்கி இவர்கள் போராடுகின்ற போது அந்த 100,000 மேற்பட்ட இளைஞர்களுக்கு இதுகால வரை இந்த மக்கள் விடுதலை முன்னணியினர் ஒரு தீர்வை சொல்லவில்லை. இன்று எமது அரசாங்கம் யூனிவர்சிட்டி மாணவர்களுக்கு ஒரு 15 அதாவது வெளியாகியவர்களுக்கு ஜொப்பை அவர்கள் யூனிவர்சிட்டிக்கு என்ட்ரன்ஸ் கிடைக்கின்ற போதே 15 வருடங்கள் அவர்களுக்கு கடன் திட்டத்தில் உதவி செய்கின்றார்கள். 100% வட்டி சலுகை, எந்த வட்டியும் வரவிடவில்லை. அது மட்டுமல்ல, வலது குறைந்தோருக்கு, பெண்கள் தலைமை தாங்கும் குடும்பங்களுக்கு, ஏழை எளிய மக்களுக்கு, விவசாயிகளுக்கு என்று பல கடன் திட்டங்கள் அறிமுகப்படுத்தப்பட்டிருக்கின்றது. 75%, 100%, 50% வட்டி சலுகையில கிரக கடன்கள் என்கின்ற போது நுண்கடன்கள் வழங்கிய நிறுவனங்கள் என்பது கிழக்கு மண்ணிலும் வடக்கு மண்ணிலும் ஆயிரக்கணக்கானவர்கள் இறந்த போது இந்த இடதுசாரிகள் என்று கூறுகின்ற பித்தல் ஆற்றல்காரர்கள் அந்த மக்களுக்கான ஒரு தீர்வை சொல்லவில்லை. முதலில் 20 ஆட்சி செய்த முன்னே அரசாங்கம் இந்த தீர்வையும் சொல்லவில்லை. அத்தனை பேரும் தங்களுடைய உயிர்களை மாய்த்துக் கொண்டார்கள். இந்த நிலையிலிருந்து மீட்டெடுத்திருப்பது எங்களுடைய கௌரவ நிதி அமைச்சரும் எங்களுடைய கௌரவ பிரதம மந்திரிகளுடைய ஆலோசனையிலே அவரை சுற்றி வர இருக்கின்றவர்கள் எல்லாம் நன்கு மூளைசாலிகள், இந்த நாட்டை பற்றி கவலை உள்ளவர்கள், இந்த நாட்டினுடைய எதிர்கால பொருளாதாரத்தை பற்றி சிந்தித்துக் கொண்டிருக்கின்றவர்கள். இவர்களுடைய சிந்தனையின் காரணமாக வடக்கு அபிவிருத்தியை பற்றி, கிழக்கு அபிவிருத்தியை பற்றி மலைய மக்களுடைய வீடல்ல வீடற்ற உரிமை அவர்களுடைய வீட்டு உரிமையை பற்றி காணி உரிமையை பற்றி லயன் வாழ்க்கையை இல்லாமல் செய்து இந்த நாட்டிலே ஒரு சுவிச்சத்தை நோக்கி பயணிக்கின்ற போது வெறுமனே கூக்குள்ளார்கள் அச்சத்தோடு. ஏனென்றால் இன்றைய திட்டங்கள் அத்தனையும் மக்களை அடையப் போகின்றது. 980,000 கோடி ரூபாய்களை நாங்கள் இந்த அரசாங்கத்தை பொருட்படுத்த போது கடனாகவும் வட்டியாகவும் வெளிநாடுகளுக்கு செலுத்த முடியவர்களாக இருந்தோம். இந்த 4 வருடங்களிலே 1,17,000 கோடி ரூபாய்களை அவர்கள் பெற்ற கடனைத்தான் நாங்கள் அளித்தோம். எதிர்காலத்திலே இன்னும் அடுத்த வருடம் வருகின்ற போது, இன்னும் 2-3 வருடங்கள் வருகின்ற போது எங்களுடைய வருமானமும் எங்களுடைய செலவும் ஒரு சமநிலைக்கு வருகின்ற ஒரு காட்சியை காண்பார்கள். நாங்கள் இன்று 50% வருமானமும் 100% செலவும் என்று கூறுகின்றார்கள். ஒட்டுமொத்த 100% செலவல்ல, அவர்கள் கட்ட கடன்களை அடைப்பதற்கு வட்டியை அடைப்பதற்கு இங்கு திட்டமிடப்பட்டிருக்கின்றது. இந்த நாட்டினுடைய பொருளாதாரத்தை பற்றி, இளைஞர்களுடைய வேலைவாய்ப்பை பற்றி கவலைப்படாதவர்கள் நீரிக்கனி வலிக்கின்றார்கள். முன்னே அரசாங்கம் 20 வருடங்களுக்கு மேல் 94ஆம் ஆண்டுக்கு பிறகு மாறி மாறி அவர்களுக்குள்ளே ஆட்சியை செய்தார்கள். அவர்கள் அரச ஊழியர்களுக்கு என்ன வழங்கினார்கள்? அரச ஊழியர்களுக்கு ஒட்டுமொத்தமாக கொடுத்ததே 1,000 ரூபாய் தான். அந்த 20 வருடத்திலே நாங்கள் 100 நாள் வேலை திட்டத்தில் 10,000 ரூபாயை அரச ஊழியர்களுக்கு வழங்கிய போது அதன் பிரதிபலிப்பை அந்த அரசு ஊழியர்கள் நடந்து முடிந்த உள்ளாட்சி மன்ற தேர்தலில் காட்டவில்லை. தற்பொழுது மீண்டும் ஆசிரியர்களுக்கு, படை வீரர்களுக்கு இந்த சம்பள அதிகரிப்பை ஏற்படுத்தி இருக்கின்றார்கள். இது கௌரவ ரணில் விக்ரமசிங்கே அரசாங்கத்தால் மட்டுமே முடியும். ஏனென்றால் அன்று அவர் கல்வி அமைச்சராக இருந்தபோது வெளியேறிய யூனிவர்சிட்டி மாணவர்கள் 2 மாதத்திற்கு மேல் பதவியில் இல்லாமல் இருக்க மாட்டார்கள். இப்பொழுது அந்த நிலைமை உங்களுக்கு தெரியும். இந்த அரசாங்கத்தை பொருட்படுத்த போது 2006ஆம் ஆண்டுக்கு பிறகு 7ஆம் ஆண்டுக்கு பிறகும் பட்டதாரிகள் இருந்தார்கள். 2012ஆம் ஆண்டு மார்ச் மாதம் 31ஆம் தேதி வரையும் பதவிகள் வழங்கப்பட்டு விட்டது. அதற்கு பிறகும் பட்டதாரிகளுக்கு தேவை நிமித்தம் எடுக்கப்பட்டிருக்கின்றார்கள். தற்பொழுது கௌரவ பிரதம மந்திரி அவர்கள் 2015ஆம் ஆண்டு வரை இந்த வருடத்துக்குள் ஆசிரியர் நியமனங்களில், அரச நிறுவனங்களின் நியமனங்களில் உள்வாங்க காத்திருக்கின்றார்கள். விவசாயமாக என்னுடைய பிரதேசத்தில் சில அபிவிருத்தி நடவடிக்கைகளுக்கு மாறுபட்ட கொள்கையுடைய அரசாங்கங்கள் காரணமாக, தலைவர்கள் காரணமாக இருந்தார்கள். தற்பொழுது எங்களுடைய பிரதேசத்திலே இந்த வயோசிலவு திட்டத்தின் மூலமாக நாங்கள் ஒரு தொழிற்பேட்டையை கிண்ணியாவிலே உப்பாருக்கும் கெங்கைக்கும் இடையில் 500 மில்லியனுக்கு மேல் முதலீடு செய்து எங்களுடைய வர்த்தக வாணிபத்துறை அமைச்சர் துஷார் பதுதீன் அவர்கள் ஒரு முதலீடு செய்கின்ற போது அங்கு பல 1,000,000 இளைஞர்களுக்கு வேலைவாய்ப்பை நாங்கள் வழங்க இருக்கின்றோம். அது மட்டுமல்ல, குளிஞ்சக்கேணி கிண்ணியா பாலத்தினை உடனடியாக பட்ஜெட் முடிந்தவுடன் ஆரம்பிக்க வேண்டும் என்ற கோரிக்கையை கௌரவ பிரதம மந்திரி அவர்கள் அமைச்சர் ஹபீர் ஹாஷிம் அவர்களிடம் ஒப்படைத்து இன்று எனது பேச்சுக்கு முன்னர் கூட கூறினார்கள். இதனை நீங்கள் உங்களுடைய பாராளுமன்ற உரையிலே உறுதியாக கூறுங்கள், நான் இன்னும் 2 மாதத்துக்கு இடையில் அந்த பாலத்தை ஆரம்பித்து வைக்கின்றேன் என்று கூறினார்கள். அதற்காக பிரதம மந்திரி அவர்களுக்கும் அமைச்சர் கபீர் ஹாஷிம் அவர்களுக்கும் நான் நன்றி சொல்ல கடமைப்பட்டிருக்கின்றேன். எங்களுடைய மாவட்டத்திலே இளைஞர்களுக்கான வேலைவாய்ப்பு மற்றும் விடயங்களிலே எங்களுடைய அமைச்சர் ரிஷாத் பதுதீன் அவர்கள் இன்றைய கோபரேஷனில் சத்தசுவில் மற்றும் சுயதொழில் வாய்ப்பு அனைத்து சந்தர்ப்பங்களையும் கொடுத்த எனது அமைச்சர் ரிஷாத் பதுதீன் அவர்களுக்கும் நன்றி கூட கடமைப்பட்டிருக்கின்றேன். அது மட்டுமல்ல,
2 நிமிடங்கள் இருக்கிறது,
இந்த நேரத்திலே உங்களுக்கு ஒன்றை கூட கொள்ள ஆசைப்படுகின்றேன். இன்று இலகு கடன் அல்ல, நுண்கடன் கடனாளிகள் 30% வட்டியால் மூழ்கி கிடக்கின்றவர்களை வெளியே கொண்டு வருகின்ற அபிவிருத்தியை செய்கின்ற ஒரு திட்டமாக இருக்கின்றது. ஜெனீவாவிலே இன்று பேச்சுவார்த்தை நடைபெறுகின்ற போது தெற்கிலே இருக்கின்ற சில இனவாதிகளும் வடக்கிலே இருக்கின்ற இனவாதிகளும் ஏதோ வீடத்தை அமைத்து கொடுத்தது போன்றும் அதற்கான அங்கீகாரம் கிடைத்தது போன்றும் இவர்கள் கொடுக்க மறுப்பது போன்றும் ஒரு இரண்டு கோஷங்கள் போகின்றது. ஆனால் எங்களுடைய இந்த நாட்டினுடைய அரசை உறுதிப்படுத்தியதற்காக தமிழ் தேசிய கூட்டமைப்பு மற்றும் தமிழர் எங்களுடைய ஐலங்கை மக்கள் காங்கிரஸ், ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ், ஹெல உரிமைய மற்றும் இந்த மலையக முன்னணி இந்த நாட்டினுடைய ஜனநாயகத்தை ஜனநாயக விழுமியத்தை யாப்பினை பாதுகாத்து உச்ச நீதிமன்றம் 7 நீதியரசர்கள் மிக மனதாக இந்த நாட்டினுடைய ஜனநாயகத்தை பாதுகாத்த சிறுபான்மை சமூகம் தான் அதற்கு முதற் காரணம் என்பதை விளங்கிக் கொண்டு நாங்கள் தான் இந்த நாட்டை இந்த சிறுபான்மை சமூகத்தினுடைய வாக்குகள் இன்றி இந்த நாட்டினுடைய ஜனாதிபதி தேர்தலையோ பொது தேர்தலையோ வெற்றி கொள்ள முடியாது என்பதனை உறுதியாக கூறி நாங்கள் தான் அதனை தீர்மானிப்போம் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.
சபை ஒழுங்கு, சபை ஒத்திவைக்கப்படுகிறது 1:30 மணி வரை சாப்பாட்டுக்காக.